मूलासने सन्धा गारु मान्त्री वरे
गारु आनंद कुमार श्री मान्त्री तुमा मम योजना करनो
सिर
ते योजना मम स्थिर करनो
गारु रोहिणी कुमारी विजयरत मंत्रितुमिय
मूलसना रुड गारु मंत्रितुमनी मम मुलिम उदय वरुवे वेच्च कथावन पिलिबंदव पोडी मतक किरीमक करमिन्म मट पुदुमाई अद मे 125क कांता नियोजने गन पुरसारम दोडन ඒකාබද්ධ විපක්ෂය අපි පනත සම්මත කරගන්න ගියපු වෙලේ මෙතන හැසිරිච්ච හැටි ඒ අය අද නිින්දෙන් නැගිටලාද කියලා මට අහන්න වෙනවා මොකද එදා භූමි තෙල් ගෑවිච්ච ගැරන්ඩියෝ වගේ තමයි මෙතන දැඟලුවේ ඒත් එක්කම අද කියන්න ඕනි අද පොලේ ගියාට එදා කඩේ ගිහිල්ලා අපේ කාන්තාවන්ට කණ්ඩ නැතුව ගංගවල් වලට මුහුදවල් වලට පැන්නේ ඒ කාලේ අපි 100%කින් සමෘද්ධිය වැඩි කරලා දීලා තියෙනවා නවරජෙන් ඒත් එක්කම ගෑස් මිල ඇතුළුව ගෑස් සිලින්ඩරේ ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක මිල අඩු කරලා දීලා තියෙනවා ඉතින් මේ බොරදියේ මාළු බාන අයට මම කියන්නේ මේක එක්කෝ මුලාමතක වීමක් එහෙම නැත්නම් අර සර්පයෝ දෂ්ට කරාට පස්සේ ඇතිවෙච්ච අතුරු ආබාධයක්ද කියලා මට හිතෙනවා ඒ නිසා අද අපි ගැන කතා කරන දවස අපේ දරුවෝ ගැන කතා කරන දවස ගරු මන්ත්‍රීතුමනි ස්ත්‍රී පුරුෂ සමාජභාවයේහි සමානාත්මතාවය ජාත්‍යන්තරව පිළිගත් ඒ වගේම ශිෂ්ට මානව සමාජයක් උදෙසා අත්‍යවශ්‍ය සාධකයක් බව අපි කවුරුත් පිළිගන්නවා 2030 දී මුළු ලෝකයම ළඟා කරගන්නට උත්සාහ දරන තිරසර සංවර්ධන අරමුණු 17න් 8ක් ඍජුවම බලපාන්නේ ඉහත කි කරුණ සම්බන්ධයෙන් ඒ කියන්නේ අරමුණු 1 2 3 4 5 6 8 හා 10 කියන අරමුණු ටික අරගත්තාම ඒවා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාවය ගැන තමයි කියවෙන්නේ. පස්වන තිරසර අරමුණ වෙන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේහි සමානාත්මතාවයයි. ඒකෙන් පැහැදිලි වෙනවා ලෝකයේ තාම ස්ත්‍රීන් හා පුරුෂයන් සම්බන්ධයෙන් සමබරව ක්‍රියා කරන්නේ නැති බව. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයක් පිහිට වූ පමණින් මේ සියල්ල ඉෂ්ට සිද්ධ නොවන බව මගේ මතය වෙනවා. ඒ නිසා අපි තව බොහෝ දුර යන්න ඕනි. අපි ලෝකයට ප්‍රථම අගමැතිනිය දීලා තියෙනවා. අපි ලෝකයට ප්‍රථම විධායක ජනාධිපතිතුමිය දීලා තියෙනවා. ඒ මේ පුංචි රටෙන්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන හරි ඉහලින් කතා කරන ඇමරිකාව ගත්තත් කාන්තාවන්ට තැනක් දෙන්න සලෑස්ති නැහැ. ඒකයි හිලරි ක්ලින්ටන් ගෙදර ගිහිල්ලා ව්‍යාපාරිකයෙක් ජනාධිපති වෙන්නේ. අපේ රටේ ජනතාව කාන්තාව ගැන කාන්තාවට අවශ්‍ය තැන දෙන්න සූදානම් එහෙත් ගැටලුව තියෙන්නේ කොතනද කියන ප්‍රශ්නය අපි හොයන්න අවශ්‍යයි ජනතාව දෙන්න සූදානම් මේ සමාන බව නමුත් නීතිය තුල මේ තත්ත්වය නැහැ කියනක අධිකරණ ඇමතිතුමිය ඉන්න වෙලාවේ මම මතක් කරලා දෙන්න කැමතියි ගැටලුව තියෙන්නේ මෙතනයි නීතිය හැදෙන්නේ කොතනද ආයෙත් මේ අද අපි මේ වාඩි වෙලා ඉන්න තැනට ප්‍රශ්නේ එනවා අද ලෝකයේ සියලුම තැන්වලදී කාන්තාවන් සියලුම ශේත්‍රයන්හි අභිෂේක ලැබලා තිබුණත් දේශපාලන ශේත්‍රයේ තුල අපි ඒ තත්ත්වයේ ඉක්මවලා නැහැ නමුත් මම ස්තුතිවන්ත වෙනවා යහපාලන රජයට 125ක් මේ පළාත් පාලන මැතිවරණය තුලින් අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් නමුත් නීතිය තුල කෙරෙන නොසලකා හැරීම වෙනස් කොට සැලකීම එහෙම නැත්නම් මේ කරන කෙනෙහිලිකම ඩිස්ක්‍රිමිනේෂන් එක තවම නැති වෙලා නැති බව අපිට සමාජයේ දේශ බලද්දි පේනවා මම උදාහරණ කීපයක් කියන්නම් එක 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන පනතේ 72 වගන්තිය යොමු කරන දෙවන උපලේඛනයේ ප්‍රකාරව ඉඩම් පැවරීම වැඩිමල් පුතුට වීම දෙවෙනි අවස්ථාව 1911 අංක 1 දරන යාපන වෛවාහක අයිතිවාසිකම් හා උරුමය පිළිබඳ ආඥා පනතේ කාන්තාවට ඉඩම් දේපල බැහැර කිරීමට ස්වාමි පුරුෂයාගේ ලිඛිත අනුමැතිය අවශ්‍ය වීම ඊළඟට මුස්ලිම් විවාහ නීතිය ඒකෙදි විවාහය සඳහා කාන්තාවට අස්සම් කරන්නටවත් හිමිකමක් නැහැ ඒකට අස්සම් කරන්නේ පිරිමේක් වලිවරයා ඒත් එක්කම විවාහ වෙන්න වයස අවුරුදු 12 වීම අවම වයස ඒත් එක්කම ඊළඟ කරුණ හැටියට මම දක්වනවා උඩ රට විවාහ හා දික්කසාද පනතේ 32 වගන්තියේ දික්කසාද වීම පිළිබඳ කතා කරනකොට කාන්තාව වෙනස් කොට සැලකීම මේ අද සමාජයේ වෙන අවස්ථා කීපයක් විතරයි හරිම ම්ලේච්ඡයි හරිම ගෝත්‍රිකයි මම දන්නවා මේ කිසිම නීතියක් සිංහල අපේ රටේ තිබ්බ නීති නෙවෙයි ඉංග්‍රීසි අපේ ඇඟේ ගහලා ගියපු නීති. අදටත් ඔබතුමී දන්නවා සිඩෝ සමුළුවට අපේ රටේ නියෝජිතයන්ට ගිහින් සහභාගි වෙන්න ගියාම මේ ප්‍රශ්න ගැන ප්‍රශ්න කරලා අපේ අය අපහස්තාවයට පත් වෙනවා මෙන්න මේ නීති නිසා. ඒ නිසා මෙන්න මේ ගෝත්‍රික අදහස් වලින් අපි මිදෙන්න අවශ්‍යයි. ඒ සඳහා අපි මුල සිට හැදෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මුල සිට හදන්න ඕනේ. ගරු මන්ත්‍රීතුමනි මම විශේෂයෙන් ගරු ඇමතිතුමියගේ අවධානය යොමු කරන්නට කැමති විශේෂයෙන් මුල් ළමාවිය සංවර්ධනය කෙරෙහි ඔබතුමියගේ අවධානය යොමු කරන්න අද ශ්‍රී ලාංකික ජාතිය ගමන් කරන මාර්ගය නිවැරදිද කියන එක අපේ හෘද සාක්ෂියෙන් අපිට අහන්න සිද්ධ වෙලා තියෙනවා ළමයෙකුගේ බුද්ධි වර්ධනයේ උපරිමයෙන්ම සිදුවෙන්නේ මව කුස ඉඳලා මුල් අවුරුදු 5 ඇතුළත ඉන්පසුව මුල් අවුරුදු 15 ඉතාමත් වැදගත්. වයස අවුරුදු 21 වෙනකොට මොලේ හැදිලා ඉවරයි. මුල් අවුරුදු 5 තුල ලබන අත්දැකීම් මත තමයි පුද්ගලයෙකුගේ චරිත ස්වභාවය එහෙම නැත්නම් පෞරුෂය කියන එක ගොඩ නැගෙන්නේ. මේ රටේ අනාගතයේ අයිති කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය තුමියනි ඔබතුමියට. ඒ නිසා මම හිතනවා ඔබතුමියගේ අවධානය යොමු කරන්න පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල ප්‍රමිතිය ගැන ඔබතුමියගේ අවධානය යොමු කරන්න. එහි පාලිකාවන්ගේ අධ්‍යාපන සහ අධ්‍යාත්මික ගුණාත්මකභාවය පිළිබඳව අවධානය යොමු කරන්න. එහි කරන ක්‍රියාකාරකම් පිළිබඳව අපි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මම විශේෂයෙන් යෝජනා කරනවා පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පාලිකාවට NVQ level 4 සහතිකයේ ප්‍රමාණවත් යැයි කීම මං හිතනවා සුදුසු නැහැයි කියලා ඉන් එහා ගියපු අධ්‍යාපනයකට අපි ඇය යොමු කරන්නට අවශ්‍යයි විශේෂයෙන් මොලේ හදන්න බාර දෙන එක්කෙනාගේ අධ්‍යාපන මට්ටම මීට වඩා ඉහළ තැනක තියෙන්න ඕනේ මොකද මොලේ ලෙඩ වෙලා ගිහිල්ලා බෙහෙත් ගන්න යන දොස්තර මහත්තයා ළඟට එහෙම නැත්නම් මොලේ ලෙඩ වෙලා ප්‍රශ්න හදාගෙන යන නීතිඥ මහත්තයාට එහෙමත් නැත්නම් මොලේ ලෙඩ වෙලා ගියක් ඇතුලේ ඉන්නකොට ඒ හදන ඉංජිනේරු මහත්තයාට ඇඩ්වාන්ස් ලෙවල් උසස්ම ප්‍රතිඵල අවශ්‍යයි නම් මේ මොලේ හදන ඒ වටපිටාව හදලා දෙන පෙර පාසල් පාලිකාවගේ අධ්‍යාපන මට්ටම කෙසේ විය යුතුද කියන එක අපි පිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා
ඔබතුමීට විනාඩි දෙකක් තියෙනවා.
අනාගතයේදී පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පාලිකාව අවම වශයෙන් විද්‍යාපීඨ පුහුණුවක් ලැබූ අයෙකු විය යුතුයි කියලා මම මේ ගරු සභාවට යෝජනා කරනවා. ඒ සඳහා විද්‍යාපීඨයක් ගොඩනගන්නයි මම ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා. ඒ තුල ඒ ආයතනය තුල මනෝවිද්‍යාව ස්නායු විද්‍යාව සහ මානවවාදයේ සංකලනයේ වෙච්ච පාඨවාලාවක් හදා දෙන්න එහෙම වුණොත් අද නැතත් හෙට නැතත් තව වසර 50කින් මේ රටේ සමාජයේ අපිට යහපත් තැනකට ගේන්න පුළුවන් ඒත් එක්කම එම පත්වීම රජය පිළිගත්ත විශ්‍රාම වැටුපක් සහිත වෘත්තියක් බවට පත් කරන්න මොකද අද මොන්ටිසෝරි ටීචර් වර්තමානයේ ඒ අයගේ සැඳෑ දිවිය පමණක් නෙවෙයි වර්තමාන ජීවිතයත් අනාරක්ෂිතයි ඇයට වටිනාකමක් දෙන්න. අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමනි මේ රටේ සිටින වැඩිහිටි කාන්තා ජනගහණයෙන් අඩකටත් එහා එක්ක වැන්දබුවක් එහෙමත් නැත්නම් කාන්තා ගෘහමූලිකාවක්. කාලයක් පැවති යුද්ධය නිසා උතුරේත් දකුණේත් එහෙමත් නැත්නම් හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය නිසා ගොවි ජනපද වෙලත් නැත්නම් වෙනත් හේතුන් නිසා එම තත්ත්වයට මුහුණ දෙන්න වෙලා තියෙනවා. එවැනි තත්ත්වයකට පත් වුණාම කාන්තාවන් මුහුණ දෙන ගැටලු පෞද්ගලිකව මම අත්විඳලා තියෙනවා මම අදටත් අත්විඳිනවා ඒ නිසා ස්වාමියා මිය ගියාම එහෙම නැත්නම් ඔත්පල වුණාම හෙට දවසේ දරුවන්ට කන්න දෙන්නේ කොහමද අඳින්න දෙන්නේ කොහමද අධ්‍යාපනය දෙන්නේ කොහමද සමාජයේ තියෙන උවදුරෙන් බේරෙන්නේ කොහමද කියලා ඒ කාන්තාවන් අනාරක්ෂිතයි ඒ නිසා ඇගේ ඇහෙන් වැටෙන කඳුල හිතන තරම් උණුසුම් නැහැ ඒක අර මලමිනිය තරම්ම සීතලයි. ඇගේ සුසුම ලෝදිය තරම්ම උණුසුම්. ඒ නිසා ඔබ දකින වැන්දඹු කාන්තාව එහෙම නැත්නම් කාන්තා ගෘහමූලිකාව දකින තරං ඇගේ ජීවිතය සුන්දර නෑ කියන එක මම මේ ගරු සභාවට මතක් කරනවා. එනිසා ඇයට සහන මල්ලක් දීලා එහෙමත් නැත්තං ඇයට පුහුණුවක් දීලා මේ තත්ත්වයෙන් ගොඩ එන්න බැහැයි කියන එක මතක් කරනවා. එනිසා ඒ අයව නඟ දෙපයින් නැගී සිටින්නට මේ සමාජයේ තියෙන මේ අවබෝධයෙන් මූණ දීලා අභියෝගයට නැගිටීලා මූණ දීලා නැගිටින්න පුළුවන් විදිහට මේ අය සවිබල ගන්නවන්න මම ඒ නිසා ඔබතුමියට කියනවා මම දැක්කා ඔබතුමියගේ මේ වසරේ යෝජනාවල තියෙනවා පුහුණු වීම. ගරු මන්ත්‍රීතුමනි අපිට දැන් පුහුණු වීම ඇති. අපේ කාන්තාවෝ දැන් වසර ගණනාවක් ගම්වල පුහුණු වෙලා තියෙනවා ජුකි මැෂින්, පැච්වර්ක්, බෑග් මහන්න, සපත්තු මහන්න, ඇඳුම් මහන්න, එහෙමත් නැත්නම් බිම්මල් වගාවට, මල් වගාවට එකින් එකින් නොකී නොයෙකුත් දේවල් වලට පුහුණු කරලා තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා මේ පුහුණුව මුදල් කරගන්නට ඇයට අවශ්‍ය වටපිටාව මූල්‍යමය සහනය ලබා දෙන්න. ඒ නිසා මම යෝජනාවක් කරනවා අපේ යහපාලන රජයේ එක අරමුණක් තමයි අපනයන වැඩි කිරීම. අපනයනකරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් ඉල්ලුමට සැපෙයිම දෙන්න බැරුව තියෙන මට විනාඩි දෙකක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි.
එච්චර කාලයක් දෙන්න බෑ. දෙමුතු
විනාඩියක් දෙන්න මම අවසන් කරනවා. එනිසා අපනයනකරුවන් කියනවා පැපොල් අපනයනය කරන ඒ මහත්මයෙක් මට කියනවා ඉල්ලුමෙන් 10%යි සැපයන්න පුළුවන් කියලා. එනිසා මම කෙටියෙන් ඉවර කරනවා අපනයන සංවර්ධන මණ්ඩලය හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ එක්වන්න අපනයන කරුවන්ට අවශ්‍ය නිෂ්පාදන නිපැයුම් සඳහා මේ කාන්තාවන් පුහුණු කරන්න ඒ අය මූල්‍ය සමාගම් හා සම්බන්ධ කරලා ලබා දුන් පුහුණුව නිපුණතාවය කුසලතාවය මිල කරගෙන රජයේ වැය කරපු මුදල ආපහු ලබා ගන්න පුළුවන්. එහෙම නොවුනොත් ඔබගේ වැයම ගඟට කපන ඉනි වගේ වෙනවා. ඒ නිසා මේ සියලු අඩුපාඩු සකස් කරගන්නට අමාත්‍යාංශය තිබ්බ පමණින් මදි. ඉතිහාසයේ ඉඳලම කාන්තා කටයුතු අමාත්‍යාංශයට වැය වෙන වෙන් කරන මුදල ප්‍රමාණවත් නැහැ. නමුත් රටේ අඩකටත් වඩා වැඩි කෙනෙක් පිරිසක් සම්බන්ධයෙන් වග කියන්නේ මේ අමාත්‍යාංශය. ඒ නිසා මගේ කතාව මම හැන්සාඩ් ගත කරන්න කියනවා. මේ සඳහා අපිට දීර්ඝ කතිකාවතක් අවශ්‍යයි. ඒවත් එක්කම අමාත්‍යාංශය තුළ නිවැරදි දැක්මක් සහිත වැඩපිළිවෙලක් සකස් කරගන්න කියන එක මම ගරු මැතිතුමියනි ඔබතුමියට ඉල්ලා සිටමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
ගරු වාසුදේව නායකකාර මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 15යි.
ගරු සභාපතිතුමනි මගේ කතාවට පෙර කතා කර අපේ මන්ත්‍රීතුමියත් ඒ වගේම ඉරාණි වික්‍රමරත්න මන්ත්‍රීතුමාත් කියාගෙන හිටියා එක්සත් ජාතික පක්ෂය කවදාවත් ඡන්ද මගහැරීමට අදහස් කරන පක්ෂයක් නෙමෙයි කියලා. එතුමන්ලාගේ ආධිකත්වරයෙක් වූ ජයර් ජයවර්ධන මහතා යටතේ ඡන්ද සිටියම අකුලා දැමීමේ ව්‍යාපෘතිය එතුමා එදා දියත් කළ බව එක්සත් ජාතික පක්ෂයට මතක් කර දෙමින් මගේ කතාව ආරම්භ කළ යුතුයි. ඒ වගේම එදා කාන්තාව ඉදිරියට දාලා පළාත් සභා ඡන්ද කල්දමා ගැනීමට එදා ගෙනිච්ච උපරවැට්ටිය මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ අපකීර්තිමත් දිනයක් ඇටියට සටහන් වේවි. මක් නිසාද සංශෝධනයක් නොවන වගන්තියක් ඇතුළත් කළා සංශෝධනයක මුවාවෙන් එදා සම්මත කරගනු ලැබුවේ එකම එක දෙයයි පළාත් සභා ඡන්දය කල්දමා ගැනීමේ උපාය උපක්‍රමය පමණයි කියමා කියන්ට උන්. මීළඟට අද මේ සමාජ බල සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ කරුණුවලට මම යොමු වෙනවා. මේ දුගීභාවය මේ සමාජයේ ලෝකයේ ඉතාමත්ම අවලස්සන ස්වභාවය හැටියට තිරසර සංවර්ධන අරමුණුවලත් කියවෙනවා. දුගීභාවයෙන් මිදීම තිරසර සංවර්ධන අරමුණුවල මූලික අරමුණක් හැටියට තියෙනවා. දැන් මේ තත්ත්වයට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයේදී අපේ ආර්ථික වර්ධන ක්‍රමෝපාය මේකට ප්‍රධාන වශයෙන්ම බලපාන. කොච්චර ස්පී ස්ථානය කැමැත්තුමා උත්සාහ කළත් දුගීභාවේ අඩු කරන්නත් දුගීභාවයට පත්වෙන අය දුගීභාවයෙන් ගොඩගන්නත් ආර්ථිකයේ ක්‍රියාදාමය දුගීභාවය වැඩි කර. දැන් ඒකට පිළිතුරක් හොයන්න ඔබතුමාගේ අමාත්‍යාංශයට බෑ. ඒක සමස්ත ආර්ථික වර්ධන ක්‍රමෝපාය පිළිබඳ ප්‍රශ්නය. ආර්ථික වර්ධන ක්‍රමෝපාය වෙළඳපොළ කේන්ද්‍රීය නම් එහෙම නැත්නම් එය වඩාත් වෙළඳපොළ ලාභයට කේන්ද්‍රගත වෙලා ආර්ථික වර්ධන ක්‍රියාදාමය තියෙනවා නම් දුබල ජන කොටස්වල ආරක්ෂාව අවදානම් තත්ත්වයේ ඉන්න ජන කොටස්වල සුගතිය මුල් කරගත්තු ආර්ථික වටපිටාවක් ඒ ආර්ථික වර්ධනය තුළ නැත්නම් අනිවාර්යයෙන්ම ඔබතුමාගේ රාජකාරිය බෙහෙවින්ම දුෂ්කර වෙනවා. ඇති නැති පරතරය කොයිතරම් වැඩි වී තිබෙනවද කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සාකච්ඡාවේදී මතක් කරලා තිබෙනවා. මේ ඇති නැති පරතරය අඩු කරන්නට ක්‍රමවේදයක් ආර්ථික වර්ධන ක්‍රමෝපාය තුළ තිබිය යුතුයි. එසේ නොවනවා නම් දුප්පත්කම වැඩිවීමේ වේගය අපට අඩු කරන්න පුළුවන් විදිහක් නැහැ. දැන් කෙනෙක් ආන්න පුළුවන් චීනයේ දුප්පත්කම අඩු වෙලා තියෙනවා. නමුත් ඇති නැති පරතරය විශාලයි. චීනයේ වර්ධන වේගය 10% මට්ටමේ තිබිලා තියෙනවා අවුරුදු ගණනාවක් දශකයක් පමණ. ඒ නිසා අන්ත දුගීභාවයේ සිටි ජන කොටස් මිලියන ගාණක් ඒ දුගීභාවයෙන් ගොඩටවිත් තිබෙනවා. ඒ එක්ක වර්ධන වේගය ඉහළ මට්ටමක තියෙන්නට ඕන. එහෙම නැත්නම් ඇති නැති පරතරය වැඩි වෙන මේ ආර්ථික වර්ධන ක්‍රමෝපාය වෙනස් කරන්නට උවමනයි. මීළඟට මේ ආර්ථික වර්ධන ක්‍රමෝපාය විතරක් නෙමෙයි සමාජයේ බෙදී යාම පිළිබඳ ප්‍රශ්නයට ගත්තාමත් උඩින් උතුරාගෙන පහළට වැස්සෙන අතිරික්තය එහෙම නැත්නම් ඉහළින් පහළට ප්‍රවේශය මත ඇති වූ ආර්ථිකය මේ ආර්ථිකය මේ විදියට තියෙන තුරු අපට කවදාවත් මේ සමාජයන් තුළ දුගීභාවයේ ඉන්නා වූ ජනකොඩස්සොයිට උත්තරයක් හොයන්න බෑ. ආර්ථිකයේ වර්ධනය වැඩි වෙලා පල්ලෙහාට වැස්සෙන ඒවයින් පහළට බෙදී යන්න ඕන. එහෙම නැත්නම් ඉහළ ඉඳන් පහළට ප්‍රවේශයේ උඩ බෙදී යන්න ඕන. මේ කොයි විදියට කල්පනා කළත් අපි කෙලින්ම දුප්පත් ජනතාවට ඉලක්ක කරගත් කිසියම් වූ සහන උපාය සලස්මක් යොදන්නේ නැහැ. රටේ සම්පත් එන්න එන්න වැඩි වැඩියෙන් සමාගම් විසින් දැහගන්නවා නම් රජයේ ප්‍රතිපත්ති සමාගම්වල උවමනාව අනුව හැසිරවෙනවා නම් කවදාවත් ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදී පැත්තකට අපට හරවන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් මම අපේ රත්නපුර දිස්ත්‍රික්කයට කෙලින්ම එන්න කැමති. එන්න ඉස්සෙල්ලා අපේ මානව දර්ශක ඉතා ඉහළ මට්ටමක තියෙනවා. අවුරුදු දැන් 40ක 50ක් කාලේ ඉඳලා ඒ අවුරුදු 40 50 ඉතිහාසය ගැන තමයි අපට අපේ ආඩම්බරය කියමින් ඉන්න පුළුවන්. ඒ මානව දර්ශක අතින් අපේ සෞඛ්‍ය අපේ ළමා මරණ සංඛ්‍යාව අපේ ලදරු මරණ සංඛ්‍යාව අපේ ගැමිණි මරණ සංඛ්‍යාව මේවා අතින් අපි ඉහළ දියුණුවක් ලබාගෙන තිබෙනවා. මේවට හේතු වුණේ 1956 ඉඳලා වසර 30කට වැඩි කාලයක් මේ රටේ සමාජ වියදම් වැඩි කළා. අපේ ඇමතිතුමාට කියන්න පුළුවන් ප්‍රතිශතයක් ඇටියට අරගෙන සමාජ වියදම් වලට අද වෙන්වෙන මුදලේ ප්‍රතිශතයත් දැන්ට අවුරුදු 30කට පෙර වෙන් වූ ප්‍රතිශතයත් අමු ඉලක්කම නෙවෙයි ප්‍රතිශතය තලදේශීය නිෂ්පාදිතේ. මම මේක යොමු කරන්නේ අද අපට පේන්න තියෙනවා අපි එක පැත්තකින් අනගොවිය ආරක්ෂා කරන්න තවත් පැත්තකින් කුඩා ඉඩම්මිමි ආරක්ෂා කරන්න තවත් පැත්තකින් දුබල ජනකොටස්වල ආරක්ෂාවට නීති පැනවීම මේවා මගින් තමයි අපි මේ රටේ අර මානව සමාජ දර්ශක ඉහළ මට්ටමක පැවතුනේ. 1950 ගණන්වල ඉඳලා මේ විදියට සමාජ සාධාරණත්ව උදෙසා ගෙනාපු විවිධ නීති මගින් ඇතිකරපු තත්ත්වයන් යටතේ ඉහළ මානව දර්ශක සමාජ දර්ශක අපට අත්පත් කරගන්න පුළුවන් වෙලා තිබුණා. නමුත් අද වෙනකොට මේ තත්ත්වය වෙනස් වේගෙන යනවා. දැන් තමුන්නාසේලා කියනවා 2015 සිද්ධ වුණේ විප්ලවයක් කියලා. දැන් අපේ මුදල් ඇමතුමාගේ ඇවෑය දේශනය දිහා බැලුවොත් අපට හිතන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් 2015 සිද්ධ වුණේ ප්‍රතිවිප්ලවයක්. එසේ අපිට කියන්න පුළුවන් වෙන්නේ අර දුබලයන් ආරක්ෂා කිරීමට තිබුණු ගෙවල් කුලී පනත වේවා, ඉඩම් ආඥා පනත වේවා, කුඹුරු පනත වේවා, මේ සියලු මාන පනත් අයින් කරන්න ඕනේ කියලා කියන. එතකොට සාප්පුවා කාර්යාල පනත, අනිත් පැත්තෙන් අපේ පරිපාලක සභා පනත් මේවා ඔක්කොම අයින් කරන්න ඕන. මොකද මේ ශ්‍රමය කැමැති පරිදි යොදා ගන්න හාම්පුතුන්ට තියෙන අයිතිය උඩ තමයි ඵලදායිතාවය වැඩි වෙන්නේ. ඵලදායිතාවය වැඩි වීම උඩ තමයි ලාභය වැඩි වෙන්නේ. එතකොට මේ වැඩි ලාභයක් ලබා ගත හැකි ඵලදායිතාවය වැඩි කිරීමේ මාවතක් හොයා ගන්න පුළුවන් විදියට නීති රීති පුළුවන් තරම් ඉවත් කරගෙන යෑම එතුමාගේ අයවැය දර්ශනය වෙලා තිබෙනවා. මේ අතර අපි කවුරුත් දන්නවා මේ නියෝ ලිබරල් ක්‍රමය ක්‍රියාත්මක වීම ආරම්භ වෙච්ච වෙලේ ඉඳලා රජයට ලැබී තියෙන උපදේශය තමයි රජයේ මූල්‍ය ආර්ථික උපදේශකයින්ගෙන් අඩුවෙන් වියදම් කරන්න, ඒ සඳහා ජනතාවට ලබා දෙන සහන අඩු කරන්න. මේවා ලෝක බැංකුවෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙත් උපදේශ. ඒගොල්ලන් පෙන්නුම් කරන්නේ අයවැයක් තුලනයක් පවත්ව ගන්න නම් රජය වියදම් කරන මුදල් අඩු කරන්න ඕන. අඩු කරන්න තියෙන්නේ ජනතාවට අද ලබා දෙන සහන අඩු කිරීම තුලේ. එහෙම නැත්නම් රජය පොදු කටයුතු වෙනුවෙන් වියදම් කරන මුදල් අඩු කිරීමේ. අනිත් අතට රජ ආදායම් වැඩි කරගන්නට පළල් ජනතාව මත වැඩිබදු බරක් පටවන්නට පනවන්නට උවමනයි. මේ ආකාරයට ක්‍රියාදාමයක් යෝජනා කිරීම නිසා ආණ්ඩු ආඩුවෙන් වියදම් කරනවා, ජනතාවගේ වියදම් අඩු කරනවා, අනික් අතට රජයේ ආදායම් වැඩි කරගන්න ජනතාවගෙන් අය කරන බදු වැඩි කරනවා. දැන් මේ අනුව ක්‍රියාත්මක වීම තුළ තමයි තමුන්නාසේගේ බර වැඩි වෙලා තිබෙන්නේ. සමාජ සවිබල ගැන්වීම වඩා දුෂ්කර කාර්යයක් වෙලා තිබේ. දැන් මේ සමෘද්ධිලාභීන් ඇරුණාම ස්වයං රැකියා කරුවන් අතර, ඒ වගේම කුලී වැඩේ නිරත වෙන්නන් අතර දුපතුන් රාශියක් ඉන්නවා. තමුන්නාසේලා පෞගිය කාලයේ සමීක්ෂණයක් කළා. ඒ සමීක්ෂණයෙන් අඳුනාගත්තා තවත් ඉන්නවා දුගීන් විශාල ප්‍රමාණයක් සහන ලැබිය යුතුයි කියලා සුදුසුකම් තිබෙන. කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පමණක් එබඳු අලුතින් සහන ලැබිය යුතු දුප්පතුන් 5000ක් පමණ ඉන්න 4000 ගාන. මේ රත්නපුරයේ දැනට සමෘද්ධිලාභීන් ඉන්න 112,088ට අමතරව. දැන් මේ දුප්පතුන් අඳුනා ගැනීමෙන් පසු ඒ අය වෙනුවෙන් සමෘද්ධි සානාධාර ක්‍රම, ඒ වගේම ඔවුන් සවිබල ගැන්වීමේ වැඩසටහන්, මේවාට ඔවුන් ඇතුළත් කර ගැනීම සඳහා ඒ ගෙනාපු සැලැස්ම දැන් සම්පූර්ණයෙන් නතර වෙලා තියෙනවා. ඒ නතර වෙලා තියෙන්නේ දැනට සමෘද්ධි ලැබෙන ජනයාගේ සමෘද්ධි සහන කැපීමට ගෙනෑපු යෝජනාවත් එක්ක විශාල විරෝධයක් මතු වුණා. ඒ විරෝධය ඉදිරියේ රජය තීන්දු කරා මේ අලුත් වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකරන්න. අලුත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ගැන විරෝධයක් ආවේ දැන් ප්‍රසාන ලැබෙන අයගේ සාන කැපීමට විරුද්ධවයි.
ඔබතුමා තව විනාඩි දෙකක් තියෙනවා.
සභාපතිතුමනි, ඇමතිතුමාට විශාල අභියෝගයක් තිබෙනවා. එකක්, දැන්ට සහනාධාර ලබන පවුල්වල සහනාධාර නොකපන්නත් ඕන්. අලුතෙන් දුප්පත්කමට පත්වෙන විශාල ජන සංඛ්‍යාවකගේ ජන ජීවිතයට සහන, ඒ වගේම ඒ ජනතාව සවිබල ගැන්වීමට ක්‍රමෝපායන් යොදන්නත් ඕන. මේ කාරණා දෙකම ඉටුකිරීමේදී ඔබතුමා ඉන්නේ ඉතාම අමාරු තැනක. ඒකත් පිළිගන්නවා. නමුත් මේක මේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල තුළ නොවැළැක්විය හැකි තත්ත්වයක්. රත්නපුර දිස්ත්‍රික්කයේ අද ඒක පුද්දල කැලරි පාරිභෝජනය 1761යි. තිබිය යුතු ඒක පුද්ගල කැලරි පාරිභෝජනය 2030යි. දැන් මේ 2030ක කැලරි ප්‍රමාණය ලබා ගැනීමට උනත් එක් අයකුට මාසයකට රුපියල් 4000 ගණනක් ඕන. ඒ අනුව 4 දෙනෙකුගේ පවුලකට 18000ක් ඕනේ. ඒ අතර 40% මේ රටේ ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන්නේ දල සාමාන්‍ය මාසික ආදායම රුපියල් 22000 ගණන. දැන් ඔබතුමාට පේනවා ඇති අවම ආදායම් අවශ්‍යතාවය 18000යි. මේ රටේ 40% අද ජීවත් වෙන්නේ දල මාසික ආදායම 22000 ගණනයි. මේ අනුව පේනවා ඇති මේ දෙක අතර තියෙන සුළු පරතරය අනුව කොච්චර ඉක්මනින් මේ අඩු ආදායම් ලාභීන් දුප්පතුන් බවට පෙරලෙන්න පුළුවන්ද කියලා. 18000 ආදායම් මට්ටමට වැටෙන්න පුළුවන්ද කියලා. ඒ වගේම ඔබතුමා දන්නවා අපේ රට ගැන 2017 වාර්තා කීපයක් තියෙනවා. සාගිනි දර්ශකයේ 118න් අපි ඉන්නේ 84 වෙනි තැන. ආර සුරක්ෂිත භාවයේ 113න් අපි ඉන්නේ 85 වෙනි තැන. කෘෂවීම අතින් මන්ද පෝෂණයේ කෘෂවීම එක ලක්ෂණයක්. ඒ අතින් අපි ඉන්නේ 130කින් 128 වෙනි තැන. ඊළඟට දුක්ඛිත භාවයේ දර්ශකයේ 2014 අපි 7.6ක් ලකුණු වරන්ති වුණා. 2017 ඒක 12.3ක් වෙලා තිබෙනවා. දැන් මේ ගැන ලබා දුන්නු වාර්තාවක්ින් පසුව තමයි මයිතන් රුපියල් මිලියන 2000ක් තිරසර සංවර්ධනය යටතේ දුගීභාවය නැති කිරීමේ වැඩපිළිවෙලක් සඳහා ජනාධිපති කාර්යාලයටත් මුදලක් වෙන් කළා තියෙනවා. ජනාධිපතිතුමා මේ වර්ෂය නම් කළා තියෙනවා දුගීභාවය තුරන් කිරීමේ වර්ෂය හැටියට. නැත්නම් දුගීභාවය අඩු කිරීමේ වර්ෂය හැටියට. අපි දැනගන්න කැමතියි ඔබතුමාගෙන්. දැන් මේ වර්ෂයේ අපි ඉන්නේ දෙසැම්බර් මාසයට කිට්ටුව. කොච්චර දුරට මේ රටේ දුගීභාවය අපි කොයිතරම් දුරට තුනී කළා තියෙනවද? කොයිතරම් දුරට දුප්පත් පවුල් සංඛ්‍යාව අඩු වෙලා තියෙනවද? දැන් වෙලා තියෙන්නේ දුප්පත් පවුල් සංඛ්‍යාව මේ පැත්තෙන් අඩු කරනවා, මේ පැත්තෙන් වැඩි වෙනවා. දුප්පත් පවුල් සංඛ්‍යාව ඔබතුමා අඩු කරනවට වඩා දුප්පතුන්ගේ පවුල් සංඛ්‍යාවට එකතු වෙන ගාන වැඩි. ඒ නිසා ක්‍රමක්‍රමයෙන් දුප්පතුන්ගේ පවුල් සංඛ්‍යාව ලංකාව තුළ වැඩිවීමේ ප්‍රවණතාවය වළක්වන්නව අරුයි.
අවසාන කරන ගරු මන්ත්‍රීතුමා,
ඒ නිසා අපි ඔබතුමාගේ ප්‍රධානම එක කරුණක් තමයි මිනිසුන්ගේ දුප්පත්කමට අදාළ ඉඩමක හිමිකම. ඉඩමකෝ ගෙදරක හිමිකම, නාගරික නොවන ප්‍රදේශවල ඉඩමක හිමිකම. දැන් අපේ පවුල් 10000ක් තියෙනවා ඉඩම් අවශ්‍යතාවයෙන් පෙළෙන. අපේ දිස්ත්‍රික්කයේ අක්කර 75000කට වඩා තියෙනවා ඉඩකඩම්. මේ පවුල් 10000 වෙනුවෙන් එක අක්කර 2000ක් අපට බෙදා දෙන්න පුළුවන් වුණොත් මේ 10000ක් පවුල්වල දුප්පත්කම අවසන් කිරීමට අපි ස්ථීරසාර පදනමක් දමන්න පුළුවන් බව ඔබතුමාට මතක් කරන්තු.
අවසන් කරන්න ගරුමන්තුමා.
එසේ කියමින් මේ දුප්පත්කමේ සංඛ්‍යාලේඛන හරියාකාරව ගුණ කළා මේ රටේ ඉදිරියේ තැබීම ඔබතුමාගේ වගකීමක් බව කියනවා. එසේ කියමින් ඔබතුමාට ඒ සඳහා නිර්භීතව ඇත්ත කතාව හරියාකාරව එළියට අරන් මේ රටේ දුප්පතුන් කොච්චර ප්‍රමාණයක් අද සමෘද්ධි සාන ඇතිවහ නැතිව මේ රටේ ඉන්නවද කියන එක ඔබතුමාගේ ඉලක්කම් වලින් මේ රටේ ඉදිරියේ තියන්නේ. මේකට ප්‍රතිකර්මයක් කරන්න බැරිවීම වෙනම කතාවක්. ප්‍රතිකර්මයක් කරන්න බැරි වුණත් මේ තිබෙන්නා වූ අමාරුවේ මේ දුප්පත්කමේ තිබෙන්නා වූ බරපතලකම මේ රටේ කොයිතරම්ද කියන එක මේ රටේ ජනතාව ඉදිරියේ තැබිය යුතු බව කියමින් මානියට
බොහොම ස්තුතියි. ගරු එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8යි.
බොහොම ස්තුතියි. මුලසනේ ගරු සභාපතිතුමනි, අද අපට කතා කරන්න තියෙන අමාත්‍යාංශ තුනම ඉතාම සංවේදීතම කරුණු විෂයන් තුනක් ඇතුළත් වෙච්ච අමාත්‍යාංශ තුනක්. මෙතුමා දැන් වාසුදේව නානක්කාර මන්ත්‍රීතුමා කතා කරේ දුප්පත්කම ගැන. ඔතකට අපේ චන්ද්‍රානි බණ්ඩාර ඇමතිතුමිය කාන්තා කටයුතු පිළිබඳව අපිට තියෙන. ඒ වගේම තරත අතුකුරල ඇමතිතුමියට විශේෂයෙන්ම විදේශ රැකියා කියන කොටස අපේ ස්පීසනාගේ මැතිතුමත් සමඟ අද මේ තුනම එක හා බැඳුණු කාරණාවක් මේ රටේ ආර්ථිකයට සහ මේ රටේ සදාචාරයට පැවැත්මට සියලුම දෙයට. මේක ඒතරම් ලොකුවට අපේ රටේ මිනිසුන් පිළිගන්නේ නැතුව ඇති. නමුත් ගරු සභාපතිතුමනි, මේ තුනේම එක හා සම්බන්ධතාවයක් තියෙනවා. දැන හෝ නොදැන මේ තුනම එක දවසේ ගත් එකත් මම හිතනවා හොඳ කරුණක් කියලා. විනාඩි 8ක් තුළ මහා ලොකු දෙයක් අපිට හිතන්න කියන්න බෑ. නමුත් මම ඉස්සෙල්ලාම කියනවා මේ දුප්පත්කමයි මේ කාන්තාවෝයි විදේශගත වෙන ඒ රැකියාවලට යන තුන් ඒ කාණ්ඩෙයි මේ තුන්දෙනාගෙම තියෙන එක හා සමාන තත්ත්වයන්. මේ අපි ගත්තොත් එස්.බී. සරණායක ඇමතිතුමාට අද විශේෂයෙන් එතුමාගේ සමෘද්ධිය ගැන අපි කතා කළොත් සමෘද්ධිය ලබා දෙන්නේ මේ රටේ ඉතාම දිලිඳු අයට කියලා කතාවක් තියෙනවා. නමුත් දිලිඳු කියන මිම්ම කොතනින් පටන් අරන් කොතනින් ඉවර වෙලා තියෙනවද කියලා අපට හිතන්නට බෑ. එනමුත් ගම්වල ජනතාව තමන්ගේ තියෙන වෙහෙස මහන්සි නොබලා මේ යමක් දෙනවයි කිව්වහම ඒ වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සමෘද්ධි බැංකුවට කොහොම ඇවිල්ලා දවස් දෙක තුන ලත වෙනවා. ඉතින් මිනිසුන් සතුටු කිරීමේ කටයුත්තක් පමණයි මම හිතන්නේ එස්.බී. සරණායක ඇමතිතුමාගේ මේ කටයුත්තෙන් කරන්න වෙලා තිබෙන්නේ. හැබැයි එන් එහා මේකේ තියෙනවා ගැඹුරු ගමනක්. අපි දන්නවා ඒ ඒ ඒ කටයුතු සඳහා කිසිම අපේ නිලධාරීවරේ බොහෝ වෙලාවට උනන්දු කරවල නැහැ. මොකද ඒ තුලින් අපේ සමහර ඒ දෙන වෙනත් දීමනාවල් පිළිබඳව දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ඒ ඉන්න ජනතාව නගා සිටින්න කරන වෙන කටයුතු පිළිබඳව ඒ පිළිබඳව මේ වැඩි පෙළඹවීමක් මේ නිලධාරීන්ගේ සිද්ධ වෙන්නේ නැහැ. වැඩියම සිද්ධ වෙන්නේ අර සමෘද්ධි ආධාරය කියන එකයි එතෙන්ට ගෙන්න ගැනීමේ කටයුත්තයි. හොඳ වෙලාවට 2015 ජනවාරියට මේ රටේ වෙනස් කරපු මේ පාලන බලය නිසා මේ රැස්වීම් වලට යන්න කොඩි උස්සයි යන්න කොඩි කණු හිටවන්න එහෙම නැත්නම් වෙන දේවල් වලට යන්න විතරක් සමෘද්ධි ආධාරලාභීන්ට දැන් යන්න වෙන්නේ නැහැ. දැන් යන්තම් ඒක නැවතිලා තිබෙනවා. ඉතින් ඒක එක්තරා කරුණක්. දිගින් දිගට මේවා ගැන මට කතා කරන්න බෑ. ඊළඟට මට තියෙන්නේ විදේශ රැකියා අපේ තරත අතුගෝල ඇමතිතුමියගේ කටයුත්ත දිගත්තාම ලෝකේ අපි කොහේ රටකට අපි හොඳ තත්ත්වයක් අපි ලංකාවේ මතේ පැතුරුවත් අපේ දුප්පත් කාන්තාවෝ ඒ රටවල ගිහින් කරන සේවාවල් නිසා අපේ රටට තියෙන අපිට තියෙන ප්‍රධාන ආදායම් මාර්ගයත් ඒක වෙලා තියෙද්දි අපේ රටට තියෙන ගරුත්වයට ලොකු අඩුවක් වෙන තත්ත්වයන් ඇති වෙනවා. මම දන්නේ ඇමතිතුමිය මේ දිහා මොන බලනවද කියලා. ඒ නිසා මේ පාර අයවැයෙන් මම ඊටම සතුටු වෙනවා ගරු ඇමතිතුමිය. ඊට එහා ගිය වැඩපිළිවෙලක් මේ රටේ ඉගෙන කියාගත්ත අය ලෝකේ රැකියාවලට පිටත් කරලා අද ඉන්දියාව වගේ රටවල් කරන වගේ දැනුගත් මිනිසුන් මේ රටට විදේශ විනිමයක් උපයන තත්ත්වයක් හදන ක්‍රමයක් හැදිලා තියෙනවා. මම හිතන්නේ පියවරෙන් පියවර අපේ ගෙවල් දොරවල තියෙන ගැටලු නිරාකරණය වෙන විදිහටත් පෞල් ප්‍රශ්න ඇති නොවන විදිහටත් විදේශ රැකියාවලට යන අයගේ තත්ත්වයන් ඔයිට වැඩිය වර්ගීකරණය කරලා ඒ විදේශ රැකියා ඇති වෙද්දී සහ විදේශවලට යද්දී ඒ කාන්තාවන්ගේ ගැටලු නොවන විදිහට කටයුතු කළොත් මම හිතන්නේ අපි මහ ජනතාවගේ නියෝජිතව හැටියට අපි දකිනවා ඒක ටිකක් වඩාත් වැදගත් කියන එක. ඉතින් ඇත්තටම මම නැවතත් කියන්නේ මේ වර ආයෙවයි මම වැඩියෙන්ම දැක්කා බොහෝ වැඩි අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කරගෙන ඒ තුලින් විදේශ රැකියා ඇති වෙන ක්‍රමයක් හදන එක. ඇත්තට ඒක තමයි අපි මේ ඒක පැය 24න් ඒක ආණ්ඩු කාල සීමාව තුළ අවුරුදු පහක් තුළ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දීර්ඝ කාලීනව කරන්න යන කෙරෙන්න ඕන වැඩසටහනක්. මේ ආණ්ඩුව නැතුව වෙන ආණ්ඩුවක් වෙන පාලකයෝ ආවත් මේ தத்துவයේ ඉදිරියට ගෙන යන එක හොඳයි කියන එක තමයි යහපත් කියන එක තමයි විශේෂයෙන්ම මතක් කරන්නේ. නමුත් විදේශ රැකියාවල යන කාන්තාව පිළිබඳව අපිට මීට වැඩිය හිතන්න වෙනවා. රැකියා ඒජන්සි මාර්ගයෙන් යන දැන් නම් මම දන්නවා එමුතුමිය වැඩි වශයෙන් මේවා ගැන හොයලා බලලා එවැනි වංචනික ක්‍රියාවන් වලට කාන්තාව වඩන්තේ ඉටංගන ලක්වන තත්ත්වයන් වලට පත් වෙන්න ඉඩ තියලා නැහැ. මේ පිළිබඳව එතුමියට මම ස්තුතිවන්ත වෙනවා. ඒ එවැනි කටයුතු වෙච්ච අය බොහෝ වෙලාවට අපි ළඟටත් ඇවිල්ලා මේ අමුතුමියගෙන් අමාත්‍යංශයේ විවිධ උදව් උපකාර බලාපොරොත්තු වෙනවා. ඒක ක්ෂණිකව විනාඩි 5 10 අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වෙන රටක මේ කොහේ හරි මේ අවතන් වෙච්ච කෙනෙක් අපිට ඉතා ඉක්මනින් හොයා දෙන ක්‍රම හොයන්න විදිහක් නැහැ. ඒ නිසා ඒවා ක්‍රමවත් විදිහට මෙතෙක් කල සිදු නොවුණු ක්‍රමවේදය තවත් ටික ටික හෝ අපි අඩු කරගෙන යාමට ඕනේ. මම හිතන්නේ මේ දේ සිද්ධ වෙන එක ගැන මම ඉතාම ස්තුතිවන්ත වෙනවා ඇයට. එමෙන්ම අපේ චන්ද්‍රානි බණ්ඩාර ඇමතිතුමිය තමයි මේකේ බරපතලම දේ අරගෙන තියෙන මේ අමාත්‍යංශ දෙකටම සම්බන්ධ වෙන කාන්තාව සහ ළමයි ටික රැක බලා ගන්න කටයුත්ත. මම එතුමියට පුද්ගලිකවත් මේ මතකෙදි මතක් කළා. අපි දැක්කම ඇතකෙදි අර හබරණ කැකිරාව පාරේ නිවසක එක්තරා අම්මා කෙනෙක් තමන්ගේ දරුවව වහලා තියෙද්දි මාස දවස් ගානක ළමයෙක්ව බල්ලෙක් ඇවිල්ලා ඒ දරුවව හපලා මිය ගොස් තිබුණා. තවත් තැනක අපි දැක්ක මේ මෙතන කියවෙන්නේ නැති මීට කලිනුත් එක අවුරුදු 10ක ළමයෙක් සීවිදි නසා ගැනීමක් කරගෙන තිබුණා. අද ඒ එවැනි තත්ත්වයන් ගද්දි මේ දුප්පත්කම සහ මේ දේශපාලනික කරුණු හුඟක් හේතු වෙලා මේ රටේ මේ පුංචි දරුවන්ගේ තියෙන මානසික තත්ත්වය හරි ආකූල ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මම එතුමියත් එක්ක පහුගිය දවසකත් කිව්වේ මේ අඩුම තරමේ ඔය ළමයින්ගේ මොන්ඩිසෝරි එහෙම නැත්නම් ලදරු පාසල් වල ඉඳලා පස්වෙනි වසර දක්වාවත් මේ රටේ විශේෂ පුහුණුවක් ලැබපු අය මීට වැඩිය දැනුත් පුහුණු දෙනවා කියලා අපි දැකලා තියෙනවා. මීට වැඩිය ඇතිකරන්න වෙයි. මොකද ඒක වෙනම සාමාන්‍ය ගුරුවරයෙකුට වඩා ඒක ඊට වැඩිය වෙනත් ක්‍රමවේදයක් අමුණුගම්මනය කරලා ඒ දරුවන්ට ඒ මානසික තත්ත්වය රඳවා පවතින විදිහට කටයුතු කරන්න ඒ පාලිකාවන්ව ඒ ගුරුවරුන්ව පුහුණු කරන ක්‍රමවේදයකට මම එතුමියට කිව්වම එතුමිය වැඩසටහන ගැන දැන් ක්‍රියාත්මක වෙනවයි කියලා කිව්වා. මම මේ මොහොතේ මේ වෙනුවේ වැසීසිය ඇස්සේ කතා කරද්දී මම හිතනවා ඒක හුඟක් වටිනවා කියලා.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ඔව් ස්තුතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි කාන්තාව කියන්නේ අම්මා සහෝදරිය බිරිඳ නැගණිය දුව ඔය 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 කියන පස් වර්ගයේ වගේ තවත් අපි අයිති වෙන අය. ඉතින් ඒ තරින් එහාට තමයි ඒ අය රටේ ජනාධිපති වෙන්නේ, අගමැති වෙන්නේ, රටේ නිලධාරිනියක් වෙන්නේ, හැමදේක්ම වෙන්නේ. ඉතින් ඒ තුල ගෘහය තුල ඉඳන් තමයි මේගොල්ලන්ට මූලික වශයෙන් වැඩමක් කරන්න තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ මානසික මට්ටම හොඳ තත්ත්වෙට තියෙන්න ඕනේ. අද ලෝකයේ මේ අද අපේ රට සල්ලි සහ බලය මත මිනිස්සු විවිධ දේවල් කරද්දි මේ ගෙදර ඉන්න ගෘහණියගේ මානසික තත්ත්වයේ විශාල වශයෙන් ආකූල ව්‍යාකූල තත්ත්වයට පත් වෙන නිසා ඔවුන්ව නිසි මාර්ගයකට හැඩගස්වගෙන යන ක්‍රමවේදවල ගම්මට්ටමින් අපි හදන්න ඕනේ. වෙනදා ගම්මට්ටමින් හැදුවේ වෙන වෙන දේවල්. නමුත් දැන් ගම්මට්ට මේව හදලා විශේෂයෙන් කාන්තාව කියන අයට අපි කොච්චර අපි අගෞරව කරන තත්ත්වයක් ඔය බැංකොක් දිහා කතා කළත් තායිලන්තය අපි ගත්තාම කාන්තාව ඉතා ඉදිරියෙන් ආර්ථිකයේ එක්ක ඉන්න සම්බන්ධ වෙනවා. ලෝකයේ අනික දියුණු රටවලවත් ඉන්නවා. ඒ තත්ත්වයට ගෙන ඒම සඳහා පියවරින් පියවර පියවරින් පියවර මේට මෙහෙසෙවෙන අපේ නිලධාරී මණ්ඩල අපේ හැම කෙනෙක්ම මේ වෙනුවෙන් කටයුතු කරන්න. මොකද මේක අපේ රට දැන් අපේ ගතානුගතික අපේ ශ්‍රී ලංකාව නෙවෙයි වෙන්න ඕනේ. ලෝකයේ දියුණු රට ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන දියුණු රටක් හැටියට අපිට කටයුතු කරන කාන්තාවක් බුද්ධිමත් උගත් දැන උගත් සදාචාර සම්පන්න කාන්තාවක් අපේ රටට ඕන වෙන්නේ. ඒ නිසා ඒක අපි ඇති කර ගන්නට තමයි අපි විශේෂයෙන් අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසායි මම කිව්ව කතාව ආරම්භයේදී ගරු සභාපතිතුමනි මම දන්නවා වෙලාව අවසන් ඔබතුමා මධ්‍ය බලන්නේ මේ අමාත්‍යංශ තුනම එක හා සමාන සංවේදීත කරුණු තුනක් විෂයන් තුනක් ඇතුළත් වෙච්ච අමාත්‍යංශ තුනක් මේ පිළිබඳව මේ ආණ්ඩුවකින් රජයකින් මුදල් තව අඩුවෙන් දීලා තියෙනවා කියලා වැඩි කරලා දෙන්න ඕන. ඒ වගේම මේ වෙනුවෙන් මීට වැඩිය බලන්න ඕන. මේ වෙනුවෙන් මේ සඳහා වෙහෙසෙන අයට මීට වැඩිය ශක්තිය සහ විවිධ ආධාර උපකාර කරන්න ඕන කියන එක විශේෂයෙන් මම මතක් කරනවා. මම මීට වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාලේ මිඩම් ගලලා තිබෙන නිසා රංජන් රාමනායක ඇමතුමා කරත් නොකිව්වොත් තරහ වෙයි. එතුමාගේ දායකත්වය ඉතාම වටින බව විශේෂයෙන් මතක් කරමින් මගේ දියුලපිටිය ආසනයේ මේ අපි නියෝජිතය හැටියට දැන් නැහැ කියලා එතුමා කියනවා. එතුමාටත් මගේ ස්තුතිය උපද කරමින් මගේ වචන ශිල්පේ නිමා කරනවා.
බොහොම ස්තුතියි. ගරු විජිත බේරුගොඩ මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 10යි.
ගරු මූලාසනාරූඪ ඉතවත් මන්ත්‍රීතුමනි, අද දවසේ වැදගත් විෂයන් අවශ්‍ය අද විෂයන් වලට අදාළ අමාත්‍යාංශ තුනක් විවාද කරන මොහොතේ ඒ සඳහා එක්වීමට ලැබීම ගැන මා සතුටු වෙනවා. අපි දකින්නේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයත් ඒ වගේම විදේශ රැකියා අමාත්‍යාංශය වගේම සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ. ඉතින් මේ අමාත්‍යාංශ තුන ගත්තම විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකය සමාජ සංස්කෘතිය කියන කාරණාත් එක්ක බැඳිලා තියෙනවා. හැබැයි අපි කාන්තාව ගැන කතා කරනකොටත් ළමයින් ගැන කතා කරනකොටත් දුප්පත් කම ගැන කතා කරනකොටත් මේ ආර්ථිකය ගැන කතා කරනකොටත් අපි දකින්න ඕන ආණ්ඩුවට ලොකු වැඩපිළිවෙලක් තියෙනට ඕන මේ රටේ සමාජ ආර්ථික සංස්කෘතික දියුණුව පිළිබඳව පොදු වැඩපිළිවෙලක් තියෙනට ඕන. හැබැයි මේ රටේ ආර්ථිකය ගත්තම මේ වෙනකොට ඩොලර් බිලියන 82ක පමණ ආර්ථිකයක් අපේ රටේ තියෙන. මේ ආර්ථිකය අපි ඉස්සරහට ගෙනියන්න නම් අපිට අවශ්‍යයි අපේ රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරගන්නට. ඒ වගේම මේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි කරගන්නට අවශ්‍යයි. ආර්ථික වෘද්ධිය වැඩි කරගත්තොත් තමයි අපිට අපේ රටේ දරුවන්ද කාන්තාවන්ද සමස්ත සමාජයටම යම් සාධාරණත්වයක් ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අද බලනකොට සමාජය දිහා බැලුවම අපි දකිනවා 1995 ඉඳලා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සමෘද්ධි අමාත්‍යාංශය විදිහට පැවතුණි. ඒ එදා මෙදා කාල සීමාව තුළ මෙරටේ දුප්පත්කම අවම වෙලා තියෙනවද, මෙරටේ සමාජය සවිබල ගැන්විලා තියෙනවද කියන කාරණේ දිහා බලනකොට මේක එක අමාත්‍යාංශයකට විතරක් ලඝු කළ අපිට කතා කරන්න බෑ. මෙරටේ හැම අමාත්‍යාංශයකම යම්කිසි වගකීමක් තියෙනවා, කාර්යභාරයක් තියෙනවා. මෙරට තිරසාර කල්පවත්නා සංවර්ධනයකට ගෙනියන්න නම් මේ හැම අමාත්‍යාංශයකම ශාල වගකීමක් තියෙනවා, ඒ අරමුණ කරා යන්න. නමුත් අද රටේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවම අද රටේ ක්‍රියාත්මක කරන ඒ ආර්ථික සමාජ ප්‍රතිපත්ති දිහා බැලුවම විශේෂයෙන් බිම් මට්ටමේ ගම සහ නගරය අතර තියෙන පරතරය අඩු වෙලාද නැද්ද කියන එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම ගම නගරය අතරේ සංවර්ධනයේ ලොකු පරතරයක් තියෙනවා, දියුණුවේ ලොකු පරතරයක් තියෙනවා. අපිට මතකයි 1989 90 වගේ කාල සීමාව තුළ මේ රටේ ලොකු ජනතා නැගිටීමක් සිද්ධ වුණා. ඒ කාලය තුළ මිනිස් ජීවිත වගේම දේපල විශාල ප්‍රමාණයක් විනාශ වුණා. ඒ කාලේ ප්‍රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කොමිෂන් එකක් පත් කරා, තරුණ අසහන කොමිෂන් එක. ඒ කොමිෂන් එකේ වාර්තාව පටන් ගත්තේ කොළඹට කිරි අපට කැකිරි කියන. ඒකෙන් තමයි සමාජ අසමානතාවය, සම්පත් බෙදී යාමේ අසමානතාවය, අධ්‍යාපනය ගත්තොත් නගරේ සහ ගමේ තියෙන පාසලට අතර තියෙන අසමානතාවය, නගරේ සුපිරි පාසල් සහ අනෙකුත් සාමාන්‍ය පාසල් අතර තියෙන අසමානතාවය, මේ සම්පත් බෙදී නොයෑමේ අසමානතාවය හුඟක් වෙලාවට මේ ඇති නැති පරතරය උග්‍ර කරනවා වගේම මේ දුප්පත්කම වැඩි වෙන්න හේතු වෙනවා. අද අපි දන්නවද අපි ගමකට ගිහිල්ලා බැලුවොත් ගමේ ජීවත් ගමේ සාමාන්‍ය සමාජාර්ථික පරිසරය දිහා බැලුවම පාසල් යන දරුවෝ කී දෙනෙක් ඉන්නවද? සමහරට උදේ ආහාර වේල ගන්න නැති අය නේද? සමහරට එකම ඇඳුම මුළු සතියම අඳින දරුවෝ කොච්චර ඉන්නවද? සපත්තු ගත්තොත් මුළු අවුරුදු දෙක තුනක් එක දිගට ඉරණු කැඩිච්ච සපත්තු මහල ඒවා නැවත යථාතත්වයට පත් කළ පාවිච්චි කරන දරුවෝ ඉන්නවා. පාසලේ ලියන පොත, අභ්‍යාස පොත, පෑන පැන්සල, කවකටු පෙට්ටිය හොයාගන්න බැරි ළමයි කොච්චර ඉන්නවද? ළමයි හතර පහ දෙනෙක්, තුන් හතර දෙනෙක් ඉන්න සමහර ග්‍රාමීය සමාජවල. ඒ දරුවන්ට ඒ මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් සමහර පවුල්වල ළමයි තුන් හතර දෙනෙක් ඉන්නකොට ග්‍රාමීය පවුල්වල මේ අයට ලැබෙන ආදායම කණ්ඩ වශයෙන් ලැබෙන්නේ. ගොවිතැන් කළා තමයි හුඟක් අය ජීවත් වෙන්නේ. රැකියා කරන අය සමස්තයක් විදිහට පැතිරලා නැහැ. මේ අයගේ ගෙවත්තේ කුඹුරේ හේනේ වැඩ කරලා තමයි මේගොල්ලෝ යම් ආදායමක් ලබන්නේ. ඒවා එක්ක කන්නට නැත්තම් කණ්ඩ වශයෙන් ලැබෙන. නමුත් ඒ අයගේ දෛනික ජීවිතය, එදිනදා ජීවිතය කරන වියදම් අකණ්ඩව සිද්ධ වෙනවා. නමුත් මේ අයට මේ ලැබෙන මුදල තමන්ගේ පවුල නඩත්තු කරගන්න ප්‍රමාණවත් කමක් නැහැ. ආහාර ද්‍රව්‍ය ගන්න, බෙහෙත් හේත්වලට, ඒ වගේම ඇඳුම් පැළඳුම්, ළමයාගේ අනිකුත් අවශ්‍යතාවයන්, නමුත් සමාජයට කරන්න තියෙන යුතුකම් අවශ්‍යතාවයන් දිහා බැලුවම මේ මුදල ප්‍රමාණවත් නැහැ. මේගොල්ලෝ දරිද්‍රතාවයෙන් මේගොල්ලෝ පසු වෙනවා. ඉතින් ඒ නිසා මේ ගමේ අපි දන්නවා, අපි ජනතාව දිහා බලනකොට ඉතින් ගමේ ඈත ගම්වල, පිටිසර ගම්වල ඒ ගෘහ ඒකක දිහා අපි බලන්නට ඕන. දැන් සමෘද්ධි හා සමාජ සවිබල ගැනීමේ ව්‍යාපාරය තුළ යම් වැඩ කොටසක් කරලා තියෙනවා. අපිට ඒක නැහැ කියන්න බෑ. නමුත් ඒ අයට සහන ආධාර ලැබෙනවා, ඉතිරිකිරීම් ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා, කාන්තාවන්ට ළමයින්ට වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් මේක සමස්තයක් විදිහට මේ සාර්ව ආර්ථික ක්‍රියාවලිය තුළ මේ සමාජය ඉස්සරහට යන්න මං හිතන්නේ පුළුල් වැඩපිළිවෙලක් සිද්ධ වුණා කියලා අපිට විශ්වාස කරන්නට පුළුවන් කමක් නැහැ. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම මං තවත් අමාත්‍යාංශ කීපයක් තියෙන, විශේෂයෙන්ම කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය ගත්තම් මේ රටේ කාන්තාවෝ 51%කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ළමයි ගත්තම ළමයි 35%ක් විතර ඉන්නවා. සමස්තයක් විතර ගත්තම 70%ක් වගේ කණ්ඩායමක් මේ අමාත්‍යාංශයට ආවරණය වෙනවා. හැබැයි මේ අමාත්‍යාංශයට ලැබිලා තියෙන මුදල දිහා බැලුවම අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් 2016 මූලධන වියදම් හම්බෙලා තියෙන්නේ මම හිතන්නේ මිලියන 304,669. මේක 2017 අඩු වෙලා තියෙනවා 308,095 දක්වා. නෑ වැරදිමක්, මම මේ මුල් වියදම කිව්වේ 100,000. මූලධන වියදම් 118,598ක් ලැබිලා තියෙනවා මූලධන වියදම් 2016 අවුරුද්දේ. 2017 වෙනකොටත් ඒක අඩු වෙලා තියෙනවා 18,600 ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා 18,600. මේ අවුරුද්දේ නම් යම් ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා මූලධන වියදම් 79,340 මිලියන. ඉතින් මේ වගේ අමාත්‍යාංශයකට විශාල මුදලක් දීලා දුන්නොත් මං හිතන්නේ විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් මේ අමාත්‍යාංශයෙන්. මොකද මේ රටේ දරුවෝ, මේ දරුවා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන, දරුවන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන, දරුවන්ට මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන් යහපත් වාතාවරණයක් සකස් කරන්න, නිර්මාණය කරන්නට ගොඩාක් දේවල් කරන්න තියෙනවා. නමුත් මේ වගේ මුදලින් කරන්න පුළුවන්ද කියන කාරණය අපි දකිනවා.
තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
මොකද අපි දන්නවා දේශයක් සුවඳවත් කරන පුංචි මල් කැකුළු විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ දරුවෝ. මේ දරුවෝ තමයි රටේ අනාගතේ. මේ රටේ අභිමානේ ලෝකයට ගෙන යන්න ඉන්නේ දරුවෝ. මේ රටේ ආර්ථික සංවර්ධනයේ අනාගත නියමුවෝ වෙන්නේ මේ දරුවෝ. ඒ නිසා මේ දරුවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන්න තියෙනවා. හැබැයි අපි දකිනවා මේ හුඟක් දරුවන් වෙනුවෙන් දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න, දරුවන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න ඒ ආදරය, සෙනෙහස, දයාව අවශ්‍ය කාලේ ඒ සඳහා ආයතන ගණනාවක් තියෙනවා මේ අමාත්‍යාංශයට. ඒ සමහර ආයතනවල ඒ කාර්යභාරය ඉටු වෙනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ අපිට අංශුවකින් සමස්තයක් තීරණය කරන්න බැරි වුණත් සමහර තැන්වල සිද්ධ වෙනවා. මම මේ පත්‍රයක දැක්ක මේ තියෙනවා මේ මම හිතන්නේ ලංකා කියන පත්‍රේ මේ සඳහන් වෙලා තියෙනවා මේ ආයතනයකින් ඒ ළමා අපචාර අපයෝජනයක් පිළිබඳව. මොකද මේ ළමා ආරක්ෂක අධිකාරී නිලධාරී මම පත්තරෙත් අරගෙන ආවා. දැන් මේ වෙලාවේ නම් මට ඒක හොයාගන්න නැහැ. ඒ අධිකාරියෙක් මං හිතන්නේ දුරකථන මගින් ඒ ළමයා අපයෝජනයට ලක් කරන්නට මං හිතන්නේ SMS පණිවිඩය වෙලා තියෙනවා. ඒ වගේම දුරකථන කීපයක් දීලා තියෙනවා ඒ තරඟයකට සහභාගී වුණු ළමයෙක් පිළිබඳව. ඒ ලංකා පත්තරේ තිබුණේ ලංකපත්‍ර 2017 3:19 සිසු දරුවන් කෙලසන්න වෙරදරන ළමා ආරක්ෂක අධිකාරියේ වියපත් බඹරුන් කියන. ඉතින් මම දන්නේ ඒකේ වර්තමාන තත්ත්වය මොකක්ද කියලා. ඒකේ තියෙනවා ඒ ශිෂ්‍යයාට ජංගම දුරකථනයට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවය කරන නිලධාරියෙකු විසින් කෙටි පණිවිඩ හා දුරකථන ඇමතුම් ලබා දී තිබෙනවා. ජංගම දුරකථන ඇමතුම් 11ක් මෙන්න කෙටි පණිවුඩ 150ක් යවලා තියෙනවලු මේ නිලධාරියා. බත්තර මුල්ල ළමා ආරක්ෂක අධිකාරියේ සේවය කරන නිලධාරියෙක් කියලා තමයි තිබුණේ. මේක 3 වෙනි මාසේ 19 ඉඳ පත්තරේ තිබුණ එකක්. ඉතින් ඒ සිද්ධිය ගැන මම හිතන්නේ මේ වෙනකොට පරීක්ෂණ කරනවත් ඇති. ඒ වගේම අපි දැක්ක මේ ගිය සති අවුරුදු 17ක ගෑනු ළමෙක් අපයෝජනයට ලක් කරලා පොලිසියේ පොලිස් පරීක්ෂක මහත්මී. ඉතින් මේ වගේ ළමයි සම්බන්ධව සහ රටේ නීතිය ක්‍රියාත්මක කරන් ඉන්න සමහර නිලධාරීන් අතින් මේ ළමයි අපයෝජනයට අපචාරයට ලක් කරනවා. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා අපි රජයේ රැකියාවකට යනකොට අපි දිවුරුම් දීමක් කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා. ඉතින් අපිට පුළුවන් නම් අඩුම තරමේ යෝජනා හරි කරන්න මේ මේ නිලධාරීන්ට අඩුගානේ මේ නීතිය සාමය ආරක්ෂා කරන්න ඉන්න නිලධාරීන්ට අඩුගානේ දිවුරුමක් හරි දීලා මේ 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 ළමයි සාමේ කාන්තා හිංසනය සම්බන්ධ මේ අය ආරක්ෂා කරගන්න මේ අයට හිංසා නොකරන බවට ඒ වගේ ප්‍රතිඥාවක් දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒ දුන්නත් අද මේ සමාජයේ සිද්ධ වෙන දේවල් පිළිබඳ විශ්වාසයක් තියන්නට බෑ.
කන්නකල අවසන් කරන වාර මන්ත්‍රම
මම හිතන්නේ අමාත්‍යතුමීටත් බෑ අමාත්‍යංශ වලටත් බෑ මේ මේ සමාජයේ ලොකු කඩාවැටීමක් තියෙනවා. ඒ නිසා මේ දත් 32 මැද්දෙ දිව වගේ තමයි අපිට කාන්තාව සමග ළමයි ආරක්ෂා කරගන්න වෙන්නේ. ඒ නිසා විශේෂ මම හිතන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වගේම ඒ වගේම අධ්‍යාපනය සම්බන්ධෙත් මේ ශාලා ආකල්ප මේ පරිවර්තනයක් කරලා මේ මේ කාරණය පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ කාල වේලාව අවසන් නිසා විශේෂයෙන්ම ඒ ළමා සංවර්ධන අමාත්‍යාංශය වගේම සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය සම්බන්ධ තවත් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න තිබුණත් වේලාව හරස් වෙන නිසා මගේ කතාව හමාර කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු හෙක්ට අප්පුහාමේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8යි.
ගරු සභාපතිතුමනි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා දවසේදී අවස්ථාව ලබා දීම සම්බන්ධව. විශේෂෙන්ම 2018 අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කරන මේ මොහොතේ මට මතක් වෙන විශේෂෙන්ම නීල හරිත අයවැයක් ඒ වගේම එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකාවක් කියන තේමාව ඉස්සරහට අරගෙන මේ රට ඉදිරි අනාගතයට යහපත් රටක් හැටියට ලස්සන රටක් හැටියට ආර්ථික සහ සමාජීය වශයෙන් සංවර්ධනය වෙච්ච රටක් හැටියට නිර්මාණය කරන්න අවශ්‍ය කරන අයවැයක් ඉදිරිපත් කරන අවස්ථාවේදී මා ඉතාමත්ම දුක් වෙනවා මේ රටේ තිබෙන මේ මාසයේ අයවැය ඉදිරිපත් කරන මාසය මේ රටේ සමස්ත ජනතාවට ඉතාමත්ම වැදගත් කියලා මම විශ්වාස කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අයවැය සාකච්ඡාවේදී කොතරම් දුරට මේ රටේ ජනතාවට ඒකෙන් ප්‍රතිඵලයක් ලැබුණාද? මොකද සමස්ත කාලය තුළ මම දැක්කේ ඕපාදූප මඩ එහෙම නැත්නම් බඩගෝස්තරවාදී දේශපාලනය මේ සියල්ල තමයි පාර්ලිමේන්තුවේ බොහෝ වෙලාවට කතා කරේ සහ මාධ්‍යයෙන් ජනතාවට දකින්න සිද්ධ වුණා. සමන් ඉල්ලීමක් කරනවා අපි සියලු දෙනාගේම මන්ත්‍රීවරු 225 දෙනාගේම වගකීම තමයි අපි ජනතාවගේ මුදල් තමයි මෙතන පාවිච්චි කරන්නේ. අපි මේ අයවැයත් එක්ක රටේ අලුත් යෝජනාවල් මොනවද මේ රටේ කළ යුත්තේ අයවැය සම්බන්ධයෙන් ප්‍රශංසා කරනවා හා සමානවම අපිට තියෙනවා මේ රට වෙනුවෙන් අලුත් යෝජනා කරන්න. අපේ ගම්පලාත්වල නැත්නම් අපේ ප්‍රදේශය ආවරණය වෙන විදිහට එහෙම නැත්නම් අපේ සහෝදර සහෝදරියන්ට වෙලා තියෙන ප්‍රශ්න එහෙම නැත්නම් ඒ අයට ඉදිරි අනාගතයේදී කරන සේවාව සම්බන්ධව අපි යම්කිසි වැඩපිළිවෙලක් මේ පාර්ලිමේන්තුව තුළ යෝජනා කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා. හැබැයි ඒක හරියට සිද්ධු වෙන්නේ නැති එක ගැන මම නවක මන්ත්‍රීවරයෙක් හැටියට විශේෂයෙන් කනගාටු වෙනවා මේ අවස්ථාවේ. ගරු සභාපතිතුමනි අද එකිනෙකට ඉතාමත්ම සම්බන්ධ වෙච්ච විෂයන් දෙපාර්තමේන්තුවේ එහෙම නැත්නම් අමාත්‍යංශ පිළිබඳ තමයි සාකච්ඡා වෙන්නේ. විදේශ රැකියා වෙන්න පුළුවන්, කාන්තා කටයුතු වෙන්න පුළුවන්, විශේෂයෙන්ම සමෘද්ධි සංවර්ධන ව්‍යාපාරය වෙන්න පුළුවන්. මේ තුනම ගත්තාම ගමේ ඉඳලා මහා මැදුර දක්වා ඒ ගමන් කරන ක්‍රියාවලිය තුළ සියල්ලටම සම්බන්ධ වෙනවා. අපි මේ සම්බන්ධීකරණය ගොඩනගද්දී විශේෂයෙන්ම ගමේ ආර්ථිකය ගැන ගැඹිසි වැඩපිළිවෙලක් යෝජනා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. අපි කොහොමද ග්‍රමයේ ආර්ථිකය හදන්නේ? අපි නීල හරිත ආර්ථිකයක් අපි අලුත් වැඩපිළිවෙලක්. ඒ වගේම එන්ටර්ප්‍රයිසස් කොහොමද ව්‍යවසායකත්වය අපි කොහොමද දියුණු කරන්නේ මේ රටේ? මේ සම්බන්ධව කතිකාවට එනකොට විදේශ රැකියාව ඉතාමත්ම වැදගත් සංදිස්ථානයක් ගන්නවා. අපේ කාන්තාවන් ඒ විදේශ රටවලට ගිහිල්ලා විශේෂයෙන්ම මේ රටට විශාල විදේශ විනිමයක් අරගෙන දෙනකොට අපි ඒ කාන්තාවන් වෙනුවෙන් ඊළඟට සමෘද්ධි ව්‍යාපාරයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාන්තාවට සටහන් වෙන්න පුළුවන්. අපි කොහොමද මේ ගමන් මඟ එක ක්‍රියාදාමයක් විදිහට ක්‍රියාත්මක කරලා තියෙන්නේ කියන එක අපි ආපහු හැරලා බලන්න ඕන. අපි විශේෂයෙන්ම විදේශ රැකියාවකට යන කාන්තාව සමහර ලාමට ආර්ථික වශයෙන් ප්‍රශ්න රාශියකට මුහුණ දීලා, එහෙම නැත්නම් පවුල් සංස්ථාවේ ප්‍රශ්න රාශියකට මුහුණ දීලා, සමාජීය වශයෙන් ප්‍රශ්න රාශියකට මුහුණ දීලා විදේශ රැකියාවට යන්න පුළුවන්. හැබැයි එයා රැකියාවට ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ තමුන්ගේ පවුල ආරක්ෂා කරගෙන රටට යමක් ගේන්න. හැබැයි ඒ අරගෙන එනකොට ඒ කාන්තාවට එදා වෙච්ච සිද්ධිය නැවත මුහුණ දෙන්නේ නැතුව ඒ ප්‍රදේශය තුළ ආර්ථික තත්ත්වය හෝ එහෙම නැත්නම් සමාජීය තත්ත්වය මත රටේ පරිපාලනය ඒ කාන්තාවට විශාල සහනදායක වැඩපිළිවෙලක් පෙන්වා දෙන්න ඕන ඉදිරි ගමනයන්. ඒක අපි අතින් ක්‍රියාත්මක කරනවා නැද්ද කියලා අපි විශේෂයෙන් මේ අයවැයත් එක්ක සාකච්ඡා කරද්දී ඒ වැඩපිළිවෙල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඔබතුමාලට මතක් කරන්න අවශ්‍ය වෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද අපි බොහෝ වෙලාවට සම්ප්‍රදාය ක්‍රමවේදයන් අනුව අපි සමෘද්ධිය වෙන්න පුළුවන්. අපි දන්නවා සමෘද්ධිය ක්‍රියාවලිය මොකක්ද කියන්නේ. ඒ සමෘද්ධිය ක්‍රියාවලිය තුළ අපි සමෘද්ධිය දෙද්දී රටේ සමස්යයක් ඇරිට මීට පෙර ආණ්ඩු වලින් ක්‍රියාත්මක උනේ මොකද්ද? සමෘද්ධිය කියන්නේ දේශපාලන වැඩසටහනක්, නැත්නම් ජනතාවට යමක් කීයක් හරි අතර දෙන වැඩසටහනක් ඇරිට තමයි පගාවක් හැටියට ජනතාවට යමක් දෙනවා කියලා තමයි ජනතාවට ඉදිරිපත් කළ තිබෙච්ච සංකල්පය. හැබැයි ඒක නෙවෙයි. සමෘද්ධිය කියන්නේ ඊට වඩා වෙනස් ඉතාමත්ම සුවිශේෂී වැඩසටහනක් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියෙන් කරන්නේ ජනතාව නගා සිටීම, එහෙම නැත්නම් පවුලක් උඩට උස්සා තැබීම. ඒ වැඩසටහන රටේ සිද්ධ වුණාද නැද්ද මේක අමපව හැරලා බලලා ඒකත් එක්ක කොහොමද අපි ඉදිරි අනාගතයේදී මේ අයවැයත් එක්ක ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද සමෘද්ධි ව්‍යාපාරයේ විශේෂ වැඩසටහන් ටික අපි ක්‍රියාත්මක කරන්නේ? අපි දන්නවා තමුන්නාසට මේ අමාත්‍යාංශයට අයිති වෙන වැඩිහිටි සංවිධාන ටිකක් ඉතාමත් හොඳ සංකල්පයක් රටේ. එතන අපි වැඩිහිටි තත්ත්වයට කාන්තා හෝ වෙනත් අය ගෙනියද්දී ඒ ගමන් මඟ කොහොමද අපි සකස් කරලා තියෙන්නේ? අපි දීලා තියෙන ආර්ථික ආර්ථික ශක්තිය මොකක්ද? අපි දන්නවා ගමේ කාන්තාව බොහෝ වෙලාවට වෙනත් පොලී කාර්යයන්ට ණය වෙලා තියෙනවා. විශාල වශයෙන් ණය වෙච්ච තැන් තියෙනවා පොලී කාර්යයන්. අපි දන්නවා කඩේකට බඩුවක් ගන්න ගියත් ඒක ණයට අරගන්නේ සමහර වෙලාවට ගෙවන්. ඒ විතරක් නෙමෙයි තමුන්ගේ එදිනෙදා කටයුතු වලට, විශේෂයෙන්ම පවුලේ කටයුතු වලට, ළමයින්ගේ කටයුතු වලට වැඩි පොලියට ණය ගන්න කාන්තාව ඉන්නවා. ඒ කාන්තාව එකෙන් ගලව ගන්න අපි දන්නවා සමෘද්ධි ව්‍යාපාරයේ විශාල මුදලක් තැම්පත් හැටියට තියෙනවා. ඒ මුදල අපි කොහොමද යොදවන්නේ? ඒ කාන්තාව එහෙම නැත්නම් ඒ පවුලේකේ මුදවා ගන්න වැඩසටහන සකස් කරා. ඒත් එක්කම අපි දන්නවා වැඩිහිටි සංකල්පය තුළ, වැඩිහිටි වැඩසටහන තුළ විශේෂ ව්‍යාපෘතියක් සකස් කරලා තියෙනවා අපේ අමාත්‍යතුමා. වැඩිහිටි අයගෙන් ගම් කිසි මුදල් අර මුදලක් වෙනම සකස් කරලා තියෙනවා. ඒ මුදල අපි කොහොමද වැඩිහිටියන් නැවත ඉස්සරහට ගෙනියන්නේ, එහෙම නැත්නම් ජීවත් කරන්න ඒ කාලය තුල සැනසීමෙන් එයා කරපු සේවාව අගය කරමින් අපි කොහොමද එයාව ජීවත් කරන්න අපේ වැඩසටහන හදන්න කියන එක අපිට වැඩපිළිවෙලක් කරන්න අවශ්‍ය වෙනවා. එමනම් අපි විශේෂයෙන්ම අද කතා කරන්න ඕන විදේශ රැකියාව ඉඳලා විශේෂයෙන්ම ගමේ ඉන්න කාන්තාව සහ වැඩිහිටියා දක්වා ඒ ගමන් මාර්ගය කොහොමද සකස් කරන්න කියන එක නිසා මම විශේෂණ අමාත්‍යවරු 3 දෙනාගෙන් ඉතාමත් කාරණිකව ඉල්ලීමක් කරනවා. අපි යම්කිසි වැඩපිළිවෙලක් හදමු ගමේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක්. කාන්තාව මූලික කරගෙන අපිට ආර්ථික ශක්තිමත් කරන වැඩපිළිවෙල සකස් කරන්න පුළුවන්. අපි ඔබතුමාලගේ අමාත්‍යාංශවල සම්බන්ධීකරණයක් කරගන්න කියලා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා රටේ තියෙන බැංකු සියල්ලම.
තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
බොමි ස්ටඩිස් කර සභාපතිතුමනි, ගමේ බැංකු සියල්ලම ජාලයක් විදියට අරගෙන මේ අමාත්‍යාංශත් එක්ක බද්ධ කරගෙන යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරන්න, ගමේ ආර්ථිකය සකස් කරන ස්වයං රැකියාව කරන කාන්තාවට වෙළඳ පොලක් හදලා දෙන වැඩසටහනක් සකස් කරන්න. මේකට බැංකුවල තියෙන ආර්ථික ශක්තිය, ඒ බැංකුවල තියෙන ලාභයත් එක්ක එන ශක්තියත් එක්ක මේකට සම්බන්ධීකරණය කරලා වෙළඳ පොලක් නිර්මාණය කරන්න පුළුවන් නම් මං හිතනවා අපිට කාන්තාව ආරක්ෂා කරගන්න පුළුවන්. එහෙනම් ඒ කාන්තාව ආරක්ෂා කරද්දී විදේශ රැකියාවට යන කාන්තාව ගැන අපි සමහර වෙලාවට වෙනස් විදිහකට කතා කරන්න පුළුවන්. ඒ කතා කරන සියල්ල අමතක කරලා අපිට කාන්තාවට නිසිතනක් ලබා දීලා ගමේම ඉඳගෙන තමුන්ගේ ව්‍යාපාර එහෙම නැත්නම් තමුන්ගේ රැකියාව කරගෙන ඒකෙන් තමුන්ගේ ආර්ථික ශක්තිමත් කරගන්න ගමින් පවුල ශක්තිමත් කරනවා සමානම වැඩිහිටි තැනට යනතෙක් ඒ කාලය තුළ ඒ කාන්තාව රටේ වැඳපෙන එහෙම නැත්නම් හැම දිනාටම ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් කාන්තාවක් හැටියට නිර්මාණය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න කියලා ඔබතුමාලා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. අද මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ගරු සභාපතිතුමාට මගේ ස්තුතිය සහ ගෞරවය පිරිනමන බොහොම ස්තුතියි.